අනිත්‍යයෙන් යෝනිසෝමනසිකාරණය කරන හැටි අනාත්මයෙන් යෝනිසෝමනසිකාරණය කරන හැටි කතා කළා මොනවද කිව්වා දුකෙන් යෝනිසෝමනසිකාරය කරන හැටි කියලා දෙන්නම් කියලා. එතකොට මේ ලක්ෂණය
සද්දය
වෙන්නේ එහෙමයි එහෙමයි. එතකොට මේ දුකින් යෝනිසෝ මනසිකාරය කරනකොට මේකේ තේරුම් ගත යුතු කාරණා පාස්සෙකුත් තියෙනවා. දැන් මේ ටික මම ඉස්සරහට කියලා ඉන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ ජාතික දුක්ඛ ජරා දුක්ඛ කියලා සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කියලා තනවදාන. එතනදී බුදුරජාණන් වහන්සේ පංච උපාදාන කන්ද දුක පෙන්නන්නේ දුක් වේදනා අර්ථයෙන්ම නෙවෙයි. දැන් අපිට කයට දුක්ඛගත වේදනාව උපදිනවනේ. ඒ කයට දුක්ඛගත වේදනාව උපදින අර්ථයෙන්ම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය පෙන්වන්නේ. එතන දැන් අපි කියමු අපි ධර්ම පිටකේ යමක ප්‍රකරණයේ සත්‍යමකය කියලා කොටසක් තියෙනවා. යමක කියන්නේ යුගල කියන අදහසින් දෙකක් තියෙනවා. දැන් යමක ප්‍රාත්‍යහාරක යමක ශාලා කියලා කියන්නේ ඒ වගේ යුගලයන් දෙකක්. එතෙන්දී අහනවා බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් කළා දුක කියන්නේ දුක්ඛ සත්‍යයටද දුක්ඛ සත්‍ය කියන්නේ දුක කියලා. එතකොට දුක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායික දුක මානසික දුක සමලා දුක්ඛ සත්‍ය දුක වේ දුක නො මේ දුක්ඛ සත්‍ය වේ දුක නොවේ. කායික දුකක් මානසික දුකක් තියෙනවා නම් ඒ දුකද වේ දුක්ඛ සත්‍යද වේ කියලා. එතකොට දැන් අපි එකමට කිව්වොත් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ තුන් භූමියේම ඇතුළත පවතින ස්කන්ධ ධාතු ආයතන ඔක්කොම ආйти මේ පංච උපාදානස්කන්ධයට. ඒකපොට කාමාවචර රූපාවචර අරූපාවචර ස්කන්ධය ඔක්කොම පංච උපාදානස්කන්ධයටයි ආйти. දැන් රූපී හෝ අරූපී භ්‍රම ලෝකයක දුක නැහැ. වේදනාර්ථයෙන් දුක් වේදනාව නැහැ. නමුත් පංච උපාදාන ස්කන්ධ දුක තියෙනවා. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස කියන ධර්මතාවයෝ ඒ එතන තියෙන ධර්මයන් එක්ක තවරලා තියෙයි. එතන තියෙන කෙනාද ජාති ජරා මරණයන්ගෙන් තාම බේරිලා නැහැ. එතන බ්‍රහ්ම ලෝකෙ හිටියත් එතනද ඒ ස්කන්ධයන් වේද විපරිණාම බවක් ඒවද නැති වෙන බව කුත්ති. ඒ නිසාද ජරා මරණ දුක ලැබෙන කම් කුත්ති. එතකොට පංච උපාදානස්කන්ධ දුක් තියෙනවා. නමුත් දුක් වේදනාව විතර නැහැ. අපිට දුක් වේදනාවක් දැනෙනකොට දුක් වේදනාවද දුකයි පංච උපාදානස්කන්ධයේද දුකක් වෙනවා. එතකොට දුක් වේදනාව දුකද වෙනවා දුක්ඛ සත්‍යයටද ආйти. ඉතින් ඒ අස්තෙන් බැලුවහම මේ දුක්ඛේ ඥානං කියනකොට දුකයි කියන කාරණාවේදී වෙනතුනේ මේ දුක් වේදනාව විතරක් නෙවෙයි අපි සැපයි කියලා දකින වේදනාවද දුකක් හැටියට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ යෝනිසෝ මනසිකාරේ. දුක්ඛේ ඥාන කියනකොට දුකද සැපද දෙකම දුකයි කියන නුවණක් තියෙන්න ඕනේ. ඒ විදිහටයි මේ දුක්ඛානුපස්සනාව වඩන්නේ. ඒකයි දැන් වේදනානුපස්සනාව වඩනකොට සැපේ දුකේ සැපයි කියන විපල්ලාසය දුර වෙනවා අපිට. ඒ දුර වෙන විදිහට. එතකොට දුක්දේ සැපයි කියන විපල්ලාසී දුර වෙන විදිහටයි අපි දුක්ඛ සංඥාව වඩන්නට ඕනේ. එතකොට දුක් වේදනාව පිහිටියර්ථයෙන් ස්වභාවර්ථයෙන්ම දුකක්. එතකොට සැප වේදනාවක් ඇති වුණොත් කොයි වෙලාවක හරි දැන් සැප වේදනාව ආරම්භය අපිට නොවන තියෙන්න ඕනේ. සැප වේදනාව තුල වගේම උපේක්ෂා ලෝකෙ තුල උපේක්ෂා වේදනාව තුලද ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන ගති ටික තැවරිලා තියෙනවා. තැවරිලා කියන්නේ දැන් මේ අපි සැපය කියන එක ගින්දොත් මේ සැපය නිසාම කෙලෙස් ඇති වෙලා ජරා මරණ දුක ලැබෙනවා නම් අපිට මේ සැපය කියන එක දුක කියන කාරණාව ගෙනත් දෙන්න හිතේසි වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ දැන් සැපය යම් කිසි කෙනෙක් සැප වේදනාවට තණ්හා කරනවා නම් කැමති වෙනවා නම් සැප වේදනාව විඳිනවා නම් ඒ විඳින කෙනාට විඳින කෙනා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන දුක ලැබෙන සසරේ මිදිර නැත්තම් මේ සැපය කියන එක අවසන් වෙලා තියෙන්නේ දුකකේ. එකයිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමයේ මුල් කරගෙන ඉන්න සැපයට හරියට කුෂ්ඨයක් අහනකොට ඇති වෙන සැපේ වගේ කියලා. දැන් කුෂ්ඨයක් අහනකොට සැපේ ඇති වුණාට ඒ සැපය තුල තවරලා තියෙන මොකද්ද? දුකක් ආදීනයක් තියෙනවා නේද? ඉතින් ඒ වගේ මෙතනදී අපිට ඇත්තටම බලන්න ඕනේ ඒ ක්ෂණිකව බලන්නත් තියෙනවා සමස්තයක් වශයෙන් අපි අර අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් බැලුවා වගේ ලෝකේ ප්‍රියමනාප දෙයක් හම්බ වෙනකොට මේ වගේ දෙයක් හම්බ වෙනකොටත් මෙයා දකින්න ඕනේ කටුලෙක් හැටියට වදකේක් හැටියට උලක් හැටියට රෝගයක් ගඩක් අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාතෝ පරෝ පලෝකෝ බීති උපද්දව චලා පබං රාද්දෝ ආතන අලින ආසන්න විත්තා සුඤ්ඤාස ආසවාගමුල්කගේ මේ වගේ තියෙනවා 42 ආකාර ක්‍රමයක් ඈ 42 ආකාර සුඤ්ඤතා භාවනාව කියලා කියන්නේ ඒ කියන්නේ මේක අනිත්‍ය දෙයක් දුක් දෙයක් සතුරෙක් වදකේක් දුකට මුලක් රෝගයක් පීඩාවක් විඩාවක් හැටියට සිහි කරන්න කියලා ඒ කියන්නේ දැන් ප්‍රියමනාප දෙයක් මේක දැන් එක යායකට ගන්න ඒ කාර්මණයෙන් අරගොඩ නෙමෙයි තමන්ට ප්‍රිය මනාප ලස්සන දෙයක් හම්බ වුණොත් ඒක දිහා අපි දුක්ඛ සංඥාව ආරෝපණය කරගෙන ඒ දිහා බලන්න ඕනේ. මොකද්ද මේ ධර්මය නිසාද සතර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස ලැබෙනවා නම් මේ දුක ගෙනත් දෙන ධර්මයක් නේද කියලා දැන් ප්‍රිය මනාප දේ ආරම්භයද එයා දුක් සංඥාවෙන් තමයි බලන්නේ. ඊට පස්සේ සැප සහගත දෙයක් උපදිනවා නම් ඒ සැපේ සැප කියලා නෙමෙයි යා බලන්නේ. මේ සැපේ නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න සිත කරවන්න පුළුවන් ධර්මයක් නේද මේ කියලා සැපේ දුකක් හැටියටයි බලන්න. දුක් වේදනාව වෙන උලක් වගේ බලන්න. දැන් ඔකට අර කතාවක් තියෙන්නේ මේ එක සිටුවරයක් ඉන්නවා. ඒ සිටුවරයාගේ හතුරෙක් ඉන්නවා. ඉතින් මේ හතුරට ඕනේ වුණා සිටුවරයව මරන්න. සිටුවරයව මරන්න වුණාම මරණ ක්‍රමය බැලුවා බැලුවා බල මරණ ක්‍රමයක් නැහැ. මොකද මේ සිටුවරය බලවත්. සිටුවරය වටේම නිතරම ආරක්ෂාව ඉන්නවා, සෙනග ඉන්නවා. ඊට පස්සේ මෙයා කල්පනා කළා හතුරු සමයෙන් ඉඳලා සිටුවරයව මරන්න බැහැ. මම මිතුරු වෙන්නට ඕනේ කියලා. මිතුරු වෙන්නට ඕනේ කියලා දවසක් සිටුමාගාවට ඇවිල්ලා සිටුමාගාවට ඇවිල්ලා වැඳලා දීර්ඝාශිර්වාද දෙවියන් වහන්සේ කිව්වා. ඇයි මොකද කිව්වා? ස්වාමීන් වහන්සේ මම ආවේ ඔබ වහන්සේට ජීවත් වෙන්න මේ රස්සාවක් කරන්න ඔබ වහන්සේට සේවය කරන්න. ඊට පස්සේ නෑ සේවය කිව්වෝ මෙහි ඉන්නවා වචනේ. ස්වාමීන් වහන්සේ මට වැටුත් මුකුත් එපා. මට ඛණ්ඩ වුණු හරි අන්ත යමක් ලැබුණා නැති මට උපවර්ම සේවය කරන්න තිබුණා නම් සේවය කරන සලස්සලා දෙන්නේ ඇති. එතකොට මට වැටුත් මුකුත් එපා කිව්වා. එහෙනම් එතකොට ගොකිලට කෑයතින් තිබ්බා. ඉතින් මෙයා මොකද කරන්නේ? ඉතාම දක්ෂව බොහෝම මහන්සියෙන් ඒ දුන්න වැඩ ටික කළා. කරනකොට සිතුමා දැක්ක මේ මනුස්සයා ටිකක් හරි ආර්ය සුඛයි දක්ෂය පරගත්ත මුළු තැන්ගේට. මුළු තැන්ගේ වැඩ කටයුතු කරනකොට ඒක බොහෝම උත්සාහයෙන් මුමුණාවෙන් අනිත් අයට වඩා යමක් කියන්න ඕනේ නැහැ. කියන්නේ ඉස්සෙල්ල මෙයා කරලා ඉවරයි. හිත හිතා තියෙන වැඩ බලබලා කරනවා. ඒක තමයි තව ටිකක් තහත්නා. ඊට පස්සේ මාලිකාවට ගත්තා. මාලිකාවේ තියෙන වැඩ ඔක්කොම බොහෝම සලකල බලලා කරනවා. ඊට පස්සේ වුණ අභ්‍යන්තර සේවයට ගත්තා. ඉතින් මෙයා මොකද කරන්නේ? හැමෝටම පස්සේ තමයි නේදාගන්නේ තියෙන වැඩ කළා යටත් පිටසෙන් දොර ජනෙල ඉඳලා මෙයා තමයි වහන්නේ. හැමෝටම කලින් උදේම අවදි වෙනවා. අවදි වෙලා තියෙන වැඩ කටයුතු ඔක්කොම කරනවා. ඉතින් සිටුතුමා ප්‍රිය වචනයක්ම කතා කරනවා, අප්‍රිය වචනයක් කතා කරන්නේ. සිටුතුමා ප්‍රිය දෙයක්ම කරනවා, අප්‍රිය අකමැති කිසි දෙයක් කරන්නේ නැහැ. මොකනොද සිටුතුමාට හරිම හිතේසි, හරිම යාළු කෙනා වුණා. මේ මිනිස්සයා නැතුවම බැරි කෙනෙක් වගේ වුණා. එච්චරට හොඳයි. ඈ එච්චරට මේ ප්‍රියයි මනාපයි සිටුතුමාට. ඉතින් දැන් මෙයාට නියෝගයක් දුන්නා වාසල්ල අංකට කිව්වා මෙයාට ඕන වෙලාවක සිටුමැදුරෙන් එළියට යන්නත් පුළුවන්, එළියට එන්නත් පුළුවන්. මෙයාව කවුරුත් පරීක්ෂා කරන්න එපා කියලා. ඉතින් අවුරුදු ගානක් ගියා මෙයාට. ඊට පස්සේ හොඳ විශ්වාසයි, කවුරුවත් බලන්නේ මෙයා සිටුමාලිකාවට ආවත් බලන්නේ නැහැ, ගියත් බලන්නේ නැහැ. සිටුතුමා ළඟින්මයි කටයුතු කරන්න. මෙහෙම කළා කළා දවසක් ඉන්නකොට සිටුතුමා හොඳටම නිදි. දැන් මෙයා කල්පනා කරා මම යමක් සඳහා ආවනම් දැන් ඔන්න ඒකට කල්. හරිද? ඉතින් මෙයා මොකද කරන්නේ? ඉතා තියුණු දෙලි පිහියක් ගෙනල්ලා සිටුතුමා නිදාගන්නකොට නිින්දෙදිම බිල්ල කපනවා. කපලා යනවා. එතකොට දැන් ඒකෙදි සරිසුන රහතන්වත් දේශනා කරන්නේ යම් දවසකදී බිල්ල කපලා මරණයට පත් කරපු වදකෙක් ඉන්නවා නම් එදා ප්‍රිය වූ මනාප වූ වචනම කතා කරන, අප්‍රිය අමනාප වචන කතා කරනවත් කොටත් හිතේ සතුරු වූ වදකයාමයි සතුරුමයි හිතේ සතුරු වූ සතුරයි කියලා හඳුනගන්න දරුවා. ප්‍රියමනාප යමක් කරනකොට කරද්දි සතුරු උහුමයි ඉන්නේ. සතුරු වදකයාම ඇතුළු තියෙන නම් සතුරු කියන සතුරුයි කියලා හඳුනගන්න බැරි වුණා. මේ හැමෝටම කලින් අවදි වෙලා හැම වැඩක්ම කරලා යටක් කිප්පෙන් ජනෙල් දොර ටික වහන්නේ කියන දේ කළා. අන්තිමට රැට රැවල නිදාගන්න කිසුවෙච්ච කීකරු 16 කැටිට පෙරීන දරන්නේ යටින් හිටියේ සතුරු වදකයාමයි. සතුරු වදකයා වදකෝ ඔහු වදකමෝ දැක්කේ නැහැ. යම් දවසක බිල්ල කපලා ගියා නම් ඒක සතුරු වදකය වදකූ බව දැක්කෙම නැහැ නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ පංච උපාදානස්කන්ධයේ වදකයි කියලා. ඕගොල්ලන්ට යම් දවසක හුස්ම ටිකක්වත් ගන්න බැරි තත්ත්වයට මරණය විර කළා මේ ජීවිතයෙන් තොර කරනවා නම් තොර කරන්නේ සසර ජරා මරණ දුකට පත් කරලා අවීච ආදී අපායට පත් කරනවා නම් පත් කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයමයි. අද ඕගොල්ලෝ අපි සතුරුගේ සතුරුයි කියලා දන්නේ නැතිකම ඉන්නේ. ඈ ප්‍රියෝ මනාපෝ දරුවා රන් රිදී මුතු මැණි ගෙවල් දුරවල් කියලා අද අපිට සතුරු බව පෙන්වන්නේ මෙයා. අර සිටුවරයට හිතේසියු ප්‍රියෝ මනාපෝ හැටියට පෙනී හිටින්නේ යාගේ අවස්ථාව වෙනකම්. ඒ වගේ අද ඕගොල්ලන්ට ලස්සන දරුවෙක් ගෙයක් රත්තරන් රිදී කියලා මේ පෙනී හිටින්නේ ඕගොල්ලන්ට එයාගේ අවස්ථාව වෙනකම්. ඈ යටින් වදක චිත්තේ තියෙන්නේ, යටින් වදක ධර්මතාවයේ තියෙන්නේ. එයාම තමයි අවස්ථාව ආපු ගමන්ම ඕගොල්ලන්ව හුස්ම ටික හිර කරලා මරන්නේ මේ ස්කන්ධ ටික නිසාමයි. ස්කන්ධ ටිකේ විතරනාව බවෙමයි ජීවිතය අතහැරෙන්නේ. ඊට පස්සේ රෝග පීඩාවන්ට පත් කරන්නේ මේ ස්කන්ධ ටිකමයි. එයාගේ අවස්ථාව එනකම් පෙනී හිටිනවා, කලබල නැහැ. එතකොට තාම ඕගොල්ලන්ට සතුරු ස්කන්ධ ටික සතුරුයි කියලා හොයාගන්න බැරි කම තියෙනවා. සැපහැදීට දැන් අර සිටුවරේ හිතාගෙන ඉන්නේ මෙයා බොහොම හොඳයි, කීකරුයි, සුවචයි කියලා. සතුරු කියන සතුරු විදිහට හඳුනගන්න බැරි කම මිසක සතුරු නැතුව නෙමෙයි ඇතුලේ. ඒ වගේ මේ ප්‍රියමනාප දේවල් වස්තු මිලමුදල් දුවදරුව කියන ටික සතුරු බව පෙන්වන්නේ නැහැ. ඇත්තටම හතුරගෙන් ඒ තරම් බය වෙන්න දෙයක් නැහැ. හතුර ඇවිල්ලා කෙනෙක්ම හතුරු ස්වභාවය පෙන්වන්නේ හින්දා බේරෙන්න පුළුවන්. නමුත් මිතුරු වෙසෙන් එන හතුර බොහොම භයානකයි. ඒ වගේ ලෝකේ ප්‍රිය වූ මතුරු සැප වූ දේවල් යෝගාචරයට පෙන්නේ අර බෙල්ල කපුව හතුරට වඩා දරුණුයි කියලා. මොකද මෙයාගේ ප්‍රകൃතිය මෙයා පෙන්වන්නේ නැතිකම නිසා. මෙයාගේ සැබෑ ස්වභාවය මෙයා පෙන්වන්නේ නැහැ. මෙයා පෙන්වන්නේ ලස්සන ගයක් හැටියට, කී සූචකී කරු දරුවෙක් හැටියට, මෙල මුදල් හැටියට, යාන වාහන හැටියට පෙන්වන්න මොකටද මේ? මෙහෙම පෙන්නලා ඕගොල්ලන්ට කල්ැතු මිදෙන්න දුක් බව පෙන්වුවොත් කලකිරලා නොයල්ලා ඕගොල්ලෝ මිදෙනවා. මිදෙන්න නොදී ඕගොල්ලෝ චාටුව මේ තියාගෙන ඉන්නේ මේ වෙලේ. මොකටද තියාගෙන ඉන්නේ? තමන්ගේ අර්ථය සිද්ධ කරගන්න. ඒ කියන්නේ තමන්ව ජරා මරණ ස්වභාවයට පත් කරන තාක්ම මෙයා පෙනී හිටිනා මිතුරු වෙසින් අවස්ථාව ආපු හැටි මොකද කරන්නේ? කෙලින්ම ජරා මරණ සංඛ්‍යාව සසරට දානවා. එතකොට බුදුරජාණන් වහන්සේ සැදීප මහරහතන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදාන සංගයේ දුකක් හැටියට, වදකෙක් හැටියට, හතුරෙක් හැටියට හිතන්න කියලා ඔන්න ඔය අර්ථයෙන්. එතකොට බලන්න තමන්ගේ අද අපිට හිතෙන දුක් වේදනා විතරයි දුක කියලා. නමුත් දුක් වේදනාට වඩා බලවත් වූ, කූරු, කටුකු, තියුණු අවයඩක් අපිට කරනවා සැප වේදනාවෙන්. සැප වේදනාව එයාගේ ප්‍රකෘති ස්වභාවය නොපෙන්න අපිව රවට්ටලා 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 තියලා දහම අතහැරවලා, බුද්ධෝත්පාද කාලේ අතහැරවලා, මනුෂ්‍ය ජීවිතයේ ටික ටික අතහැරවලා, ජරා මරණයට පත් කරලා, සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ නැති ප්‍රදේශයකට දාලා අකුසල කර්ම කළවලා, මේ අවීචියේ කල්ප ගණන් පැහැෙන අපා දුක දෙන තැන දක්වා අරගෙන යන්න තරම් ප්‍රයෝගශීලී වෙලා තියෙනවා. එතකොට බලන්න වැඩිම හතුරුකම කරලා තියෙන්නේ සැපද දුකද? සැප කියන කාරණාව. එතකොට දුක්ඛ සංඥාවේ ලෝකේ බලන යෝගාවචරය හැම වෙලාවෙම උන්ව යථාර්ථය හිමින් සිහි කරගන්නවා. හිමින් සිහි කරන මේ හැම දෙයකටම උන්ව යථා භූත ස්වභාවයේ යථා භූතයි කියලා කියන්නේ. ඒකෙන් දුක්ඛ සත්‍ය තත් අවිතත අනඤ්‍යතත අඤ්‍යතත අනඤ්‍යතත කියලා. දුක්ඛ සත්‍ය සත්‍ය ස්වභාවයෙන් යුක්තයි, සැබෑ ස්වභාවයෙන් යුක්තයි, අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිටින වෙනස් ස්වභාවයකින් පෙනී නොදු වෙනත් ස්වභාවයකට පත් නොවෙනවා කියන ධර්මතා හතරක් තියෙයි. මොකද්ද? දුක්ඛ සත්‍ය දුක්ඛාන්තය. දුක්ඛ සත්‍ය කියන එක පංච උපාදානස්කන්ධයේ දුකක් කියන එක වෙනස් වෙන්නේම නැහැ, භූතයි. තතයි ඒක සත්‍ය ස්වභාවයෙන් යුක්තයි, අවිතතයි වෙනත් ස්වභාවයකින් පෙනී සිටින්නේම නැහැ, අනිත් ස්වභාවයකට පත් වෙන්නේම නැහැ. එතකොට මේ පංච උපාදානස්කන්ධ දුක කියන එක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ධර්මතාවය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි, කල්ප ගණන් පැහැෙන අවිචී දුකද වෙනස් වෙන තරමට මේ වස්තු ටික සමත් වෙලා තියෙනවා. අවුරුදු 50ක් 60ක් ඕගොල්ලන්ට මෙතනින් මිදෙන්න නොදී, මිදෙන ධහමකටවත් එන්න නොදී ඕගොල්ලන්ව අල්ලගෙන රැකගෙන ඉන්නවා. යන්න නොදී මොකද මේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන ටික යහපත්තු ප්‍රියමනාප පෙනී ඉඳලා ඔගලොම මේ රැකගෙන අල්ලගෙන ආරක්ෂා කරගෙන ඉන්න මොකටද මේ සසරට යන තැන දක්වා මෙයාගේ සැබෑ ස්වභාවය ප්‍රකට කරනවා අන්තිම මොහොතේ. එතකොට මොකුත් කරන්න බැහැ. එතකොට කිසිම දෙයක් කරන්න පුළුවන් මට්ටම තියෙන තාක් මෙයාගේ සැබෑ ස්වභාවය පෙන්වන්නේ නැහැ. අර සිටුවරයව මරන්න අවස්ථාව ලැබෙන තා මෙයාගේ ප්‍රකෘති ස්වභාවය පෙන්වෙව නැහැ. තේරෙන්නේ කීකරු කමමයි, සුවචකමයි පෙන්වන්නේ. අවස්ථාව ආවද ආපු ගම වදක කම ක්‍රියාත්මක කළා. ඒ වගේ රූප තව තියෙන කඤ්ජනීය කියලා සූත්‍රයක්. ඒක තුන කියන්නේ රූපේ මහන්නේ නුඹලව රූපේ විසින් කාලා දාලා, වේදනා විසින් කාලා දාලා, සංඥා විසින් කාලා දාලා, සංකාර විසින් කාලා දාලා, විඥාන විසින් කාලා දාලා, ඔබලන්ගේ බුද්ධෝත්පාද කාලයේ මනස ජීවිතයේ සද්ධර්ම ලැබීමේ වටපිටාව මේ හැම දෙයක්ම ඔබලන්ගේ හුදුරගෙන තියෙන්නේ, ඔබලන්ව විනාශ කරලා තියෙන්නේ, කාලා තියෙන්නේ කවුද? මේ ස්කන්ධ ටික ඈ මේ රූපේ ඔබලන්ව කාලා නාස්ති කරලා විනාශ කරලා දාලා. මහන්නේ අතීත රූපයත් ඔබලව කාලා දැම්මා, අනාගතයේ පහළ වෙන රූපයත් ඔබලව කාලා දානවා, දැන් මේ රූපය තුඹලව කනවා. ඒ හින්දා මේ රූපය ගැන කලකිරියන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාන්‍ය අතීත වේදනාව උඹලව කාලා දැම්මා, සංඥා සංකාර විඥානය උඹලව කාලා දැම්මා, විනාශ කෙරුවා. අපි කියනවනේ කවුරු හරි නිසා අපිට අවඩක් කරනවා, උඹ නිසා තමයි මට මෙහෙම වුනේ කියලා කියනවා නේද? ඒ නිසා අද ඕගොල්ලෝ ජරා මරණ දුකට පත් වුණා කවුරු හරි නෙදුනේ, උඹ නිසා තමයි වුනේ කියලා පංච උපාදානස්කන්ධය රටලික් කළා පෙන්නනවා. හරිද? ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ දුක දුක් බව නොපෙන්න. පංච උපාදාන ස්කන්ධයේ දුකයි සතුරුයි වදකයි දුක් බව සතුරු බව වදක බව නොපෙන්න ඕගලන්ට මොකද්ද? මිතුරු බව සත්පුරුෂ බව යාළුවෙක් බව කල්යාණ මිත්‍රයෙක් බව මම නැතුව වෙන කෙනෙක් වාට නෑමයි කියන කම තමයි පෙන්නලා තියෙන්නේ. ඒක පෙන්න යටින් කරන්නේ මොකද්ද? තමන්ගේ විපත්තියට යන උගුල තමයි යටවන්නේ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ පංච උපාදාන ස්කන්ධය විතර අපිව රැවටීමට මුලාවට පත් කළ තව එකදු ධර්මයක්වත් නැහැ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ පංච උපාදාන ස්කන්ධය ඇත්ත නොදන්නාකම දුක්ඛ අඥානම් බව. එතකොට කෙනෙක්ට පුළුවන් සැප වේදනාව විතරක් නෙමෙයි, මේ දුක් වේදනාව විතරක් නෙමෙයි, සැප සහගත හැම දෙයක් දිහාම එක වේදනාවකින් එක් මොහොතකින් එක අරමුණකින් නෙමෙයි සමස්තයක් වශයෙන් මුළු ජීවිතයේ හැම දෙයක්ම හිත අහවල්දී සිහි කරනකොට මේ හතුරව ළඟට ගන්න නේද හිතන්නේ? මේ උඩින් පෙනෙන ටිකට යටින් තියෙන හතුරෙක් නේද ඉන්නේ? සතුරු ධර්මතාවයක් නේද තියෙන්නේ? ජරා මරණ සසරට යන්න උදව් වෙන්නේ මෙන්න මේ ධර්මය නේද කියලා යම් කිසි කෙනෙකුට පෙනෙනවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් අන්න ඒකට කියන දුක්ඛ සංඥාවෙන් මෙනෙහි කරනවා. ලෝකය දුකයි කියලා බලනවා කියලා. එතකොට ඒකයි දැන් අර ඉස්සලා ප්‍රශ්නයක් මම අයින් කරන්නම් කියලා කිව්වේ. සැප වේදනාවෙත් උපේක්ෂා වේදනාවත් කියන ටිකෙත් වේදනාව සැප වුණාට වේදනාව උපේක්ෂා වුණාට උපේක්ෂාවේ රැවටෙන කම සැපේ ඇලෙන කම කියන කාරණා ටිකෙන් අපි ඒක ප්‍රමාද වෙලා හිටියොත් කොහොම හරි ඇත්තටම සැපේ ලෝභයේ දුකේ ඒ ඇතින පටිගේත් නිසා තමයි ජරා මරණ දුකට යන්නේ. නමුත් ඒ ලෝභයට හිතයි නම් මේ සැපේ, ඒ ද්වේෂයට හිතයි නම් මේ දුක, මේ ලෝභ ද්වේෂ කියන කෙලෙස් දෙකට හිතෝ සැපයි දුකයි කියන දෙකත් අපේ අවද පැත්තටම හිතේසි කියලා නැද්ද? කෙලින්ම ඒ දෙන්න නිසා නෙමෙයි වෙන්න පුළුවන්. අපිට කෙනෙක් හතුරුකම කරනවා. එයා කෙලින්ම කෙනෙක් ඉන්නවා, කෙලින්ම අපිට හතුරුකම් කරන්නේ. අපිට හතුරුකම් කරන හතුරට උදව් කරලා නා. එයා අපේ වැඩක් කරන කෙනෙක් නෙමෙයිද? දැන් මට කවුරු හරි කෙනෙක් බයිනවා, ගහනවා, නිතරම නින්දා අපහාස කරනවා, දොස් කියනවා. එයා කෙලින්ම හතුරේ. තව කෙනෙක් ඉන්නවා මගේ ජීවිතයට ඇවිල්ලත් යනවා, හොඳට කතා බහ කරනවා. එයා යටින් ගිහිල්ලා මගේ හතුරට උදව් කරනවා නිතරම. මෙහෙම වෙන්නපන්. අද මෙහෙම විද්දේවිලා. එයා ඉන්නේ මෙහෙම මානසික මට්ටමකින් කියලා මට හොරෙන් මං ගාව තියෙන වටපිටාවේ තොරතුරු විස්තර බලාගෙන ගිහිල්ලා යටින් අරයට උල්පන්දම් දෙනවා නේද? මේ මිතුරු වෙසෙන් පෙනී සිටියට මෙයා මොකද කරලා තියෙන්නේ? ඒ වගේ රාග දේශ මොහ කියන මට කෙලින්ම බයින නිඳා කරන හතුර වගේ. නමුත් සැප වේදනාව එහෙම ගොඩක් දුරට මට හොඳට වගේ පෙනී ඉඳලා යකින් මොකද කරන්නේ? මේ ලෝභයට උදව් කළා. දුක් වේදනාව මේ ද්වේෂයට උදව් කළා. එතකොට මගේ හතුරට උදව් කළා නෙමෙයිද මේ තියෙන්නේ? එතකොට සැප වේදනාවේ දුක් වේදනාවේ තමන්ගේ යහපතට උදව් කළද? අයහපතට උදව් කළද? අයහපතට උදව් කළා. එතකොට කෙනෙකුට පුළුවන් නම් හම්බ වෙන සමත්යක් වශයෙන්ම හැම දෙයක් දිහාම බලන්න. මොකද්ද? හැම දෙයක් දිහාම දුක්ඛ සංඥාවෙන් බලන්න පුළුවන් නම්. එතකොට දුක්ඛ සංඥාව තවරුනේ නැති දෙයක් මේ ලෝකේ ඇත්තෙම නැහැ. දුක් දෙය කෙලින්ම දුකයි කියලා බැලුවේ හැකි සැපදේ වක්‍රාකාරව යටින් හැංගිලා ඉඳලා දුක දෙනවා. දුකටත් වඩා භයානකාරයෙන් සැප වේදනාව දුක ගෙනත් දෙනවා තමන්ට කියලා බැලිය යුතුයි හැම දෙයක් දිහාම. දැන් ඔය නගරේ අනේ මේ හැමතැනම යනකොට ප්‍රියමනාපට ලස්සනට ඉන්නකොට දකින්න පුළුවන් මෙයා මේ එක එක ආකාරයට පෙනී ඉඳලා මාව මුරා කරන් ඉන්නේ. දැන් ඔය මහා භූත කියන ටිකටත් පෙන්වන්නේ භූත කියලා කියන්නේ නිකන් තමන්ගේ ප්‍රകൃතියෙන් එන වෙනස් ස්වභාවයෙන්. ඕක පෙන්නවා දැන් ධර්මයේ සමහර අය යක්ෂණියෝ ඉන්නවා. දැන් පිරිමේක අල්ල ගන්න ඕනම ලස්සන රජ කුමාරිකාවගේ වේශය ගන්නවා. අරගෙන ලස්සන රජ කුමාරිකාවක් විදියට එනවා. ඇවිල්ලා අරයව මුලා කළ රවටලා යාළු කළ අරගෙන යනවා. ගිහිල්ලා බවන්ට ගිහිල්ලා මුරු මුරු කනවා. දරුවලා යකා යකාගේ වේශයෙන්ම ආවොත් මොකද වෙන්නේ? රැවටෙනවද? බෑ, එන්නපැන්නපැන්න කියලා පැනලා දුවනවා. ඊට ඔය සමහර යක්ෂය මොකද කරන්නේ? හොඳ ලස්සන කුමාරයෙක් විදියට එනවලු. කුමාරයෙක් විදියට ඇවිල්ලා ඒ කෙනෙක්ව අල්ලගෙන යනවා. නිහිරන තමන්ගේ භවනට ගිහිල්ලා ඉවරලා තමන්ගේ ප්‍රකෘත වේසින් අල්ලගෙන කනවා. ඒ වගේ මහභූත කියන ටික මෙයා මෙයාගේ ප්‍රകൃතියෙන් ඉන්නේ නැහැ කියනවා. මෙයා වෙන වෙන ප්‍රകൃතියෙන් ඔන්න මිලමුදල් කියන ස්වභාවයෙන් ඉඳලා එනේ ඉඳලා කෙනෙකුගේ මනස ඊට බතවෙන්න අල්ලගෙන ගින මුරු මුරු බාල කනවා. ඒ කියන්නේ ජරා මරණ දුකට දානවා. බැරිගෙන තේරුම් මෙයා මිලමුදල් වලට තන් නැහැ කියලා ඒ ස්වරූපයෙන් එන්න. එතකොට එනවා ලස්සන දුවේ පුතේගේ වේශයෙන් එනවා. හරිද? දරුවේගේ කියන වේශයෙන් එනවා. ඇවිල්ලා එහෙම අල්ල ගන්න හදනවා. අල්ල ගන්න ඔන්න ඒ විදිහට තණ්හාවෙන් බඳවලා සතර තියාගෙන ඔන්න ජරා මරණ දුක දෙනවා. කෙනෙක් දරුවන්ටත් කැමති නැහැ කිව්වොත් ඔන්න ලස්සන ගෙයක් දොරක් කියන විදිහට එනවා. ඒ විදිහට අල්ලගෙන සතර බඳවලා තියනවා. ඒ විදිහට ඉන්න බෑ. හොඳ ලස්සන ඉඩකඩමක් කියන විදිහට එනවා. කෙනා කෙනා කැමති විදිහ මේ ක්‍රමයට කැමති නැත්නම් මේ විදිහකින් එනවා. ඒ ක්‍රමයට කැමති නැත්නම් තව විදිහකින් එනවා කියලා මෙයත් විශ්මාරු කර ගන්න හැම වෙලේම. එක 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 උපාය හිදී විදිහට ඇවිල්ලා අන්තිමට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ දක්ෂ කොට වියන ලද වටු වැද්දෙක්ගේ දැලින් බොහොම කලාතුරකින් වට කුරුල්ලෙක් තමයි බේරලා යන්නේ. ඒ වගේ මාර්යා විසින් කියන ලද පංචකාම නැමැති දැලෙන් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මිදලා යන්නේ. අනෙක් ඔක්කොම අහු වෙනවා. මොකද එච්චරට දක්ෂ ඔයා දැල දියලා තියෙනවා. එතකොට ඒ වගේ මේ රූප වලට අපි එක එක්කෙනා මොන මොන ක්‍රම වලට හරි එක එක ප්‍රතිකඩවල වලින් එක දෙ පැත්තකට කැමති නම් නැවතු වෙන පැත්තකට කැමති. ඒ පැත්තට කැමති නම් තව පැත්තකට කැමති කියන මේ විදිහට අහු වෙලා තියෙනවා. ඒ නිසා ලෝකයේ දුක්ඛ සංඥාවෙන් බලන යෝගාවචරය මොකද කරන්නේ? සමස්තයක් වශයෙන් මෙයා දන්නවා උඩින් පේන්න තිබුණට යට තියෙන මොකද්ද? වදක බව, සතුරු බව, ජරා මරණයන්ට හිත බව එයා දන්නවා. එකතරක ඉඳගෙන ඉන්නකොට මේ වැඩ කටයුතු කරද්දි මේ හැම වෙලාවෙම එයා දුක්ඛ සංඥාවෙන් තමයි ලෝකේ දිහා බලන්නේ. මේ විදිහට ඔන්න ඔය දුක්ඛ සංඥාව පුන පුනා වඩන්න පුළුවන් බලන්න පුළුවන්. මේ විදිහට බලන එකත් මෙයාගේ විදර්ශනාව. මේ ලෝකේ දුකයි කියලා බලන්න පුළුවන්. තව අර මම උපමාවක් කියන්නේ අපිට පේන්න තියෙන දේකින් තීරණය කරන්න එපා. පසුවට වෙන්න තියෙන දේවල් ගැන තීරණය මේ තාම දන්නේ නැති වුණාට පේන්න තියෙන දේකින් අපි හැම වෙලෙම තීරණය කරන්නේ. නමුත් මොනේ යටින් බලන්න ඕන කියලා මම රොබෝවක් කියන ඇත්තටම වෙච්ච සිද්ධියක් තමයි පෙදේනාරක දිවිලා හිටිය තව උපාසක මහත්තයෙක් දැන් පැවිදිලා. ඒ උපාසක මහත්තයාමයි අනුරාධපුරේ දැන් ශ්‍රීවිල් එකක යනවා මේ වැහි කාලේක. ඉතින් එතකොට අනුරාධපුරේ තියා කියලා තියෙන ප්‍රධානකම කියලා එල්ලක වතුර තිබුණා කට්ට මට්ටමට හරි ලස්සනට වතුර පාන. හරිම ලස්සනයි නිකන් යූර වල ගෑවෙනවා දෙපැත්ත. නාන්න තරම් හිතනා දැක්කා. ඉතින් උපාද මහත්තය කියන ස්වාමීන් වහන්සේ අපි ආරන්නේ මැදිරුත් මේ වගේ ඇලක් යනවා නම් කොහොමද හොඳද කියලා. මං කෝ අනේ පව් පදනවා. ඇයි ඒ මොකද හේතුව? ඔය ඇල මාස් කන්නේදී උතුරලා පිටාර ගලනවා. අඹෝස්තුයේදී වතුර බින්දුවක්වත් නැහැ. දැන් මම මට මේ වගේ ඇලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් මට ලැබෙන ඇලක් මාස් කන්නේදී උතුරලා යනවා අඹෝස්තුයේදී වතුර බින්දුවක්වත් නැහැ. නමුත් මම එක දැන් පෙනෙන මට්ටමින් ප්‍රාර්ථනා කළාට ඒ පෙනෙනකොට ප්‍රාර්ථනා කරනකොට මට මේ වගේ දෙයක් ලැබේවා කියලා ඒ වගේ ඇලකට ඊගාවට වෙන දෙයක් මම ප්‍රාර්ථනා කරලා තියෙනවා. මං කෝ ලැබෙනවා නම් මාස් කන්නේටයි අගෝස්තු කාලෙටයි දෙකටම වතුර දෙන ඇලක් ලැබුණොත් නම් හොඳයි. මේ වගේ ඇලක් නම් එපා කියලා. හරිද? මේ වගේ ඇලක් නම් එපා කියලා. ඉතින් ඒ වගේ දැන් අපිට අන්න බලන්න මේ ඇලෙනකම බලන්න තියෙන්නේ නුවණ. දැන් ඒ අර ඉදිරි දැක්ම නැති වුණොත් තමයි වර්තමානයේ අපි ඇලෙන්නේ. ඉතින් හොඳ නම් දුකෙන් අවසන් වෙන්න බෑ, හොඳම වෙන්න බෑ. ඉතින් ඇත්තටම දැන් අගෝස්තු වතුර හිඳන කාලේ ප්‍රශ්නේ තියෙන්නේ. වතුර තියෙන කාලේ හැමදැනම තියෙනවා. නැති කාලට තියෙන එකක් නෙවෙයි. ඉතින් තියෙන කාලට තිබුණ නැති කාලේ එකක් ප්‍රාර්ථනා කළ වැඩ තියෙන. නමුත් මම ප්‍රාර්ථනා කළොත් මේ වගේ යනක් ඔය ඇලට වෙන සිද්ධාන්තිය ඔක්කොම ප්‍රාර්ථනා කළා වෙනවා. තේරුම් ගන්න කියන්නේ. එතකොට දැන් වතුර පිරিলা කටමත්තන් තියලා අපි දැන් කියන ලස්සන බලලයි මට මේ වගේ එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. නමුත් ඔය ඇල අගෝස්තු මාසේ වෙනකොට හිඳෙනකොට මං ප්‍රාර්ථනා කළා ලබාගත්ත ඇලද අගෝස්තු මාසේ වෙනකොට හිඳෙන එකක් වෙනවා. තාම මේ නැතුණා. ඒ වගේ ඕගොල්ලෝ ලස්සන රූපයක් බලලා අනේ මට මේ වගේ රූපයක් තියෙනවා නම් කියලා අවුරුදු 15,000 රුපියක් දැකලා උන රැවටෙනවා වෙන්න පුළුවන්. නමුත් ඕක ඔය රූපේ දිරලා කේත් දැහිලා හමරලිය කියලා දාත් හැදිලා අතපය කැඩෙනකොට ඒව ටික ඔයගොල්ලෝ ඉදීම ප්‍රාර්ථනා කළා. ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ජරා මරණ රූපයක්. දැන් මෙතනකින් තියෙන රූපේ නෙමෙයි ඔයගොල්ලෝ මට මේ වගේ රූපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඕගොල්ලන්ට ඉදීම ඔයගොල්ලෝ ජරා මරණ ප්‍රාර්ථනා කළා කියන්නේ. තේරුණා නේද? එතකොට දුක්ඛ සංඥාවෙන් බලන කෙනා මොකද කරන්නේ? ඔන්න ඔය යටිය දහත තග්ගාලා දකිනවා. මේ දුක්ඛ සංඥාවෙන් බලන කෙනා ලෝකේ ඇදෙන්නේ නැති ඔන්න ඔය හින්දායි. එතකොට මම මේ අපි නිකමට කියමු ඔයගොල්ලෝ සැප වේදනාව විතරයි ප්‍රාර්ථනා කරන්නේ. රූපයක් බලලා රූපෝනෙත් නේ සැපේ විතරයි ප්‍රාර්ථනා කරන්නේ. හරි. ඔය වගේ සැපයක් ගන්න නම් රූප පේන්න වෙනවා නේද? හරි. සැපය යෝනේ ඕගලන්ට මුකුත් එප සැපේ වේදනාව විතරයි යෝනේ. සැප වේදනාව ලැබෙනොත් ස්පර්ශයක් නැතුව නෑ. සැපේ විතරයි ප්‍රාර්ථනා කළේ. ඉතින් ප්‍රාර්ථනා කරපු සැපේ ලබා දෙන්න ස්පර්ශයක් ලබා දෙන්න. ස්පර්ශය ලැබෙනොත් ආයතනයක් නැතුව නෑ. ආයතනයක් ලබා දෙන්න වෙනවා. ආයතන ලැබෙනොත් නාම රූප නැතුව නාම රූප ලබා දෙන්න. නාම රූප වෙනොත් විඥානීය ප්‍රමේණ නැතුව රූපයකට විඥානේ පමණ ඕගොල්ලෝ මේ සැපේ ප්‍රාර්ථනා කරන විඥානාව සලාදන පස්ස වේදනා කියන මේ ධර්මතාව ටික මෙහෙම වේවා කියන ටික ප්‍රාර්ථනා කරලා ඉගෙන. තේරුණා නේද? මම කියන්නේ කුෂ්ඨයට තියෙන සැපේ කුෂ්ඨයට කැමති නැහැ. කුෂ්ඨයට තියෙන සැපේට විතරයි කැමති. සැපේට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ කහල ඇති වෙන සැපේ ලබන්න නම් කුෂ්ඨ රෝගයක් තියෙන්න වෙන්නේ. එතකොට කුෂ්ඨය ප්‍රාර්ථනා කරලා තින්නේ ඉගෙනයි. දැන් හොර කුෂ්ඨයක් ගන්නකොට තියෙන සැපේ නම් දැන් සැපයටයි කැමති කුෂ්ඨයට එපා. හරි, කමන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් කැමති කැමති දේ ලබා දෙන්න ඕනේ. සුස්නා නැමති වඩුවට ලොකු වැඩක් තියෙනවා. දැන් මොකද්ද අහස පුළුවන්ද නිකම් වේදනාවක් පහල කරන්නේ? බෑ. අනික නිකුණුත් නෙමෙයි කුෂ්ඨයක් ගන්නකොට තියෙන සැපේ නම් ඕගලන්ට දෙන්න වෙනවා. දැන් මොකද්ද කුෂ්ඨය හදන්නේ? කුෂ්ඨයක් නිකන් අහසේ හදන්නත් බෑ. දැන් කුෂ්ඨය හදන්න කයක් හදන්නේ. කයක් නිකන් හැදෙන්නේ. ඊට පස්සේ නාම රූප දෙකක් හදන්න වෙනවා. විඥානය හදන්න වෙනවා කියලා මේ චක්‍රයකව ප්‍රාර්ථනා කරලා තියෙනවා පේනවාද? එතකොට දුක්ඛයෙන් ලෝකේ බලන කෙනාට උන්වයේ උගේ නොපෙනුනට යටින් පේන ධර්මතාව ටික පේන්න ඕනේ. එතකොට තමයි අර දුක්ඛේ ඥානං කියන්නේ. ඒ නිසා යා සැප කියන එකයි දුක් කියන එකයි දෙකම දුකේ තැවරලා තියෙනවා. සංකීර්ණ පංච උපාදාන සංග දුක්ඛ කියන අර්ථය ලැබෙන්නේ යාට මෙන්න මේ දුක කියන තැනක තියෙන යටි අදහස දකින්න. එහෙම නැතිනම් අපිට දුක් වේදනාව කියන තැනින් කියන විතරයි නම් දුක ප්‍රශ්නයක් නැහැ. සැප කියන එකේ දුකද වුණා නැත්තම් දෝෂයක් නැහැ. සැපම විතරක් විඳින්න ඉන්න පුළුවන්. නමුත් සැප විතරක් විඳින බ්‍රහ්මයව දෙරලා නැත්තේ මොකද? මේ එයා සැපයි කිව්වට මේක යට තැවරලා තියෙන මොකද්ද? දුක කියන එක. ඒ හින්දා එයා දෙකෙන් මිදෙලා නැහැ. ඒ නිසා අද අපිට නිවන් දකින්න ඕනේ නම් සියලුම පංච උපාදාන ස්කන්ධ දුක්ඛ පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියන අදහස එන්න නම් සමස්තයක් වශයෙන්ම දුක්ඛ ස්වභාවය බලන්න ඕනේ. දුකෙන් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒක එක වේදනාවකින් එක ස්පර්ශයකින් නෙමෙයි සමස්තයක් වශයෙන්ම බලන්න ඕනේ. මොකද එක වේදනාවකට කැමැත්තක් තිබුණත් අපි දන්නේ අපි ප්‍රාර්ථනා කරලා තියෙන මුළු ජීවිතයක්ම ඒ ප්‍රාර්ථනා තුළ. ඒ හින්දායි අපිට ඒක ඔක්කොම ලැබෙන්නේ. මොකද ලැබෙන සැපයට කැමති වුණාට ওই සැපේ අහස්‍ය වගේ දැනක එන්නේ නැහැ. ස්පර්ශය වෙලා මේ වගේ සිද්ධාන්ත ටිකක් වෙනවා නම් ඉතින් තෘෂ්ණා නැමති වගුව සාධාරණයි. මම කැමති රූප ප්‍රියමනාප රූපයකටයි කැමති. රූපය තුන රූපයක් විඳින සැපේටයි කැමති. සැප වේදනාවට. ඒ සැප වේදනාව දෙන්න නම් රූප පේන්න ඕන. රූප පේන්න නම් ඇහක් දෙන්න ඕන කියලා අපෝ ඔහම යනවා. මේ මොකේද? ප්‍රතිසංග දක්වා ඒ අන්තිමට කියලා තියෙන මට ඉපදීම ලැබේවා කියලා මේ ප්‍රාර්ථනා කරලා තියෙන සැපේ ප්‍රාර්ථනා කරනකොට ඒ නිසායි අපි මේ කැමති වෙන ගාන ඉපදීම කියන එකක් මෙහෙන් ලැබෙන්නේ වෙන මොකකින්ද කැමති වෙන සැපේට ඇයි අපි උපදින්නේ කියලා ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ අපි ඉපදෙන්න කැමති නැහැ කැමති සැපේට විතරයි කැමති සැපේට කැමති අපි ඇයි උපදින්නේ සැපේ දෙන්න වෙන ක්‍රමයක් නැහැ නම් සුස්නාදම්ති වර්ගය සාධාරණයි ඒ කැමති දේ ලබා දෙනවා ලබා දෙන්න පුළුවන් ක්‍රමයේ ධර්මයටද දෙන්නේ ක්‍රමයක් තියෙන්න බෑ අහතේ වේදනාවක් දෙන්න බෑනේ වවන්න බෑනේ නේද ඉතින් සැපේ ඕනනම් සැපේ දෙන්න ක්‍රමයේ තියෙන්නේ ඉතින් ක්‍රමයේ හදන එක තමයි කළ තියෙන මොනතරම් සාධාරණද කියලා හිතේ ධර්මතාවයේ මේ ධර්මයේ විදිහට ක්‍රියාත්මක කළා කියන්නේ චුට්ටක්වත් ඒකෙම එකක් නෑ අපේ දෝෂෙදී නේද ඔන්න ඔය විදිහට සමස්තයක් වශයෙන්ම හැම දෙයක් දිහාම වදකාර්ථයෙන් සතුරු අර්ථයෙන් දුක්ඛාර්ථයෙන් කැඩෙන අර්ථයෙන් බිඳෙන අර්ථයෙන් පළුදු වෙන අර්ථයෙන් බලන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි දුක්ඛතෝ වවත්තන්තෝ සුඛ සංඥම් පජහති. දුකෙන් බලනකොට සැප සංඥාව අතහැරනවා. යාට මේවා සැපයි 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 කියන අදහසින්දයි මේ හිත නිතරම භවයට යන්නේ. රහතන් වහන්සේ නමක් දේශනා කරන්නේ මේ හිත භවයට යන්න දෙන්නේ නැතුව රකින්න මේ හිතට දඬුවම් කරන්න කියන උපමාවක් කියනවා දැන් එළදෙනේ කුඹරකට පැනලා කෑවෝ කුඹර කවුරුවත් ගැහුවේ බැන්නේ නැත්තම් ඊගාව දවසේ මොකද කරන්නේ කාලා කොටුවට ගිහිල්ලා ආයෙත් සිහි කරනු කාපු කේත පහුවදා ලෙහෙපු ගමම්ම මොකද කරන්නේ ආයෙත් පහිනවා. දැන්ලා කනවලු. ආයෙත් දඬුවමක් නලපුන්නේ නැත්නම් මේ කෙත ඉවර වෙන ගම කරන්නේ මොකද්ද? මේකට පයින් එක නතර කරන්න බෑ. පළවෙනි දාසේ පැන්නහම හොද්දට අල්ලගෙන එළදෙනට ගැහුවෝ. ආපහු ගියාම ඛණ්ඩ ගොයන් කාපු ටික මතක් වෙනවලු. මතක් කරනකොට ලෝභයත් දිනනවලු. නමුත් පොඩි බයකුත් තියෙනවලු මොකද්ද? ගුටි කාපු එකක් තියෙනවලු. නමුත් නතර වෙන්නේ නැහැ එනවලු දෙවෙනි දාසේ. දෙවෙනි දවසේ තවත් වැඩිපුර හොඳට ගහලා දඬුවම් දුන්නොත් දෙවෙනි දවසේ කාලා යනවා. ගියාට ඒ සිහි කරපු කෙත සිහි කරනත් එක්ක ගුටියක් සිහි වෙනවා. ගුටියක් සිහි වෙනකොට ගියාට ගොඩාක් බයෙන්ලු යන්නේ. තුන්වෙනි දවසේ බෙහෙවින් ගැහුවා. මොකද කරන්නේ? කාලා ගියාට අතන ඉඳගෙන කුඹර සිහි කරනවත් එක්කම අර ආපු අධික වේදනාව සිහි කරනවා. එතකොට යන්නේ නැහැ. මහන් ඒ රහතනාත් කියන්නේ ඒ වගේ චිතක පයින් ගවයකට දඬුවම් දෙන්නත් වගේ හිත භවයට දුවනකොට ඒ හිතට දඬුවම් කරන්න කියනවා. ඔගොලු කිවල් දරවල් දුවා දරුවෝ කියලා අරමුණු කරපු ගාම දැන් මේ චිතට පැනලා එළදෙන. ඉතින් ගිහිල්ලා දරුවව බලලා ගෙදර බලලා ආපහු එනවා කියන ගොයන් කාලා එනවා මෙයා මට්ටු කරන්නේ නැහැ ගහන්නේ. ඒ හේතුවෙන් ආයෙත් පයින්ව ගෙකට. ඉතින් මේක ඉවරයක් නැහැ. නමුත් දඬුවම් දෙන්න කියලා කියන්නේ මොනවා හරි දෙයක් හිත අරමුණු කරනකොට හිතට පයින්කොට ගියොත් ඔබ යන්නේ මේක බලපං හැබැයි දඬුවා වගේම ජරා මරණ සෝක වලට දුක් දුන්නත් ඇවරලා තියන නූලක් ඔබේ පස්සෙන් එනවා වගේ මෙච්චර දුකකට පත් වෙන්න තියෙන හේතුවයි මේ තුල තියෙන්නේ මේ කැමැත්ත තුල තියෙන්නේ කියලා බලන්න කියනවා ඊට පස්සේ ආපහු සමහරට තියේ ওই විදිහට ආයෙත් බලන්න කියලා මෙහෙම කරනකොට මේකට යන්න තියෙන කැමැත්ත හිඳෙනවලු ආසාව හිඳෙනවා ඒ හිඳෙනකම නිසාම භවයට යන්නේ නැතුව හිත සමාතුලම නතර වෙනවා කියලා පෙන්නනවා ඉතින් මේ අනිත්‍යයෙන් බැලුවත් දුකෙන් බැලුවත් තණ්හාවෙන් බැලුවත් මොකද වෙන්නේ මේ ලෝකේ තියෙන ආස්වාදයේ කියන එක අඩු කරලා ලෝකේ කලකිරෙනකම ඇති කරවන්නේ කලකිරලා තමන් තුළ හිත පිහිටුවා හිටින එක ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් දුකෙන් බලනකොට මේ ආස්වාදය අඩු වෙනවා මේ තරම් කපාගෙන කොටාගෙන මරාගෙන හරි මේව එකතු කරන ගතිය නෑ අන්තිමට දුක් විඳින්න දුක එකතු කරනවා නේද කියන කාරණාව තේරෙන්නේ ඈ අපි සල්ලි එකතු කරනවා නෙමෙයි දුක එකතු කරනවා ගෙවල් දොරල් එකතු කරනවා නෙමෙයි දුක එකතු කරනවා යානවාහන එකතු කරනවා නෙමෙයි හරියට අපේ බෙල්ල කපා ගන්න අපි වැඩි පිහමුවක් තියනවා වගේ මට තේරෙන්නේ යමක් හරි හම්බ කරලා හරි හම්බ කරන්න ඕනේ ජීවත් වෙන්න නමුත් හරි හම්බ කරන කෙනා පෙන්වන්නේ මොකටද තින්දහම් කරගන්නවා තමන්ගේ ජීවිතය ජීවත් කරගන්නවා ඒකෙන් බෙල්ල කපා ගන්න නැහැ පිහිය ගන්න ප්‍රශ්නයක් නැහැ ගෙඩියක් කපා ගන්න සුද්ධ පවිත්‍ර කරගන්න ඒ සඳහා මේ දැඩි පිහිය ගා ගන්න නමුත් බෙල්ල කපා ගන්න දෙලි පිහිය ගා ගන්න ඕන නම් ඒක මොනතරම් සෝචනීයද? ඒ වගේ යම් කිසි කෙනෙක් බෙල්ල කපා ගන්න දෙලි පිහිය උරච්ච කරන එකයි කැමැත්ත, තණ්හාව, ආසාවට වස්තු හොයලා හම්බ කරන එකයි දෙක සමානයි. කෙනෙක් ජීවත් වෙන්න යමක් හරි හම්බ කරනවා නම් අනිත් අය හා සාධාරණයි මගේ ධනය කියන අදහසකින් දුගී මගේ ආචකයන්ට තම කම්පාවෙන් දෙනවා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙකනවා, දාන ආදී කුසල ධර්මයන් සිද්ධ කරනවා, තමන්ගේ ඥාති හිතේසී අයටත් දෙනවා, තමන්ගේ දූ දරුවන්ටත් දෙනවා, තමමුත් හොඳට ඉන්නකම් කාලා බීලා ඒකත් කරලා තමන් ගුණ දහමකුත් පුරා ගන්නවා. ඊට මෙහා කෙනෙක් තණ්හාවෙන් එකතු කරන කමට යොමු වෙලා තියෙනවා නම් එයා මොකද කරන්නේ? යාගේ බෙල්ලම කපා ගන්නවා වගේ වැඩක්මයි. බෙල්ල කපා ගත්තොත් ඒක මරණ හෝ මරණ හා සමාන දුකටපත් වෙයි කියලා. නමුත් මුදලක් එකතු කළොත් ඒකේ මරණ හා සමාන දුකකට නෙමෙයිපත් වෙන්නේ. කල් සමාහයට කවුරු කෝටි ගානක් പ്രേත අසුර නිරේ ලෝකෙක ඉපදලා දුක් කියන්නේ. විදගම් හාමුදුරුව දේශනා කරන දුක්ගෙන රැස්තර ධන හැම කැමති නික්මෙන නිරයට නරයන් සිරිති. ඒ කියන්නේ බොහොම දුක් විඳලා දුක් විඳලා ධනය එකතු කරලා රැස් කරලා තියලා නිරේට යන එක ලෝකයාගේ ස්වභාවය. ඉතින් ඒ නිසා අපහ දුක විඳින්න දුක් විඳිනවා. උදේ ඉඳන් රෑ වෙනකන් සීවිත දෙක සමහරට දෙවුල වල කබාය බල 3-4ක් ඇඳගෙන උගුල ගැන නෑ මම කියන්නේ. මන්දයිදී හරිතරට වැදෙනවා. ඉතින් දැන කියන්නේ මම ධර්මතාවය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ත්ුක්කංශන පරවම්බණයන්ගේ දොරව බණ කියන්නේ කියලා. ඒ කියන්නේ අනුතු උසස් කළා තව කෙනෙක් පහත් කළා බණ කියන්න එපා කියලා. අනුත් කෙනෙක් උසස් කළා තව කෙනෙක් පහත් කළා බණ කියන්න කියන්නේ හොරකම් කරන අය හොඳ නැහැ. සත්තු මරණ කාමේ වර්ධවා හැසිරෙන අය හොඳ නැහැ කියලා කිව්වොත් මේ අනු පහක් කළා හිතනවලු. දන් දෙන කෙනා හොඳයි, සිල් රකින්න කෙනා හොඳයි කියොත් මේ අනු උසස් කරනවලු. එතකොට දන් දෙන සිල් රකින්න කෙනා එයාට කැමති වෙනවා, හොරගම් කරන කෙනා මෙයා එක්ක අමනාප වෙනවලු. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මතාවය කියන්නේ හොරගම් කිරීම හොඳ නැහැ, සත්තු මැරීම හොඳ නැහැ, කාමේ වර්ධව හැසිරීම හොඳ නැහැ, කෙනා නෙමෙයි. දන් දීම හොඳයි, සිල් රැකීම හොඳයි, භාවනා කිරීම හොඳයි. එතකොට දැන් කවුරුත් තරහ ගන්න ඕ අමනාප වෙනවද? නෑ, ඒක ධර්මතාවය කියන්නේ. ඉතින් මම කිව්වේ යම් කිසිනේ අර යම් තැනක මේ වගේ වැස් කරන බවක් වෙනවා නම් ඒක හොඳ නෑ. එතකොට දැන් ඉතින් පෞද්ගලික ප්‍රශ්න ඇති කරගන්න එපා. මම ධර්මතාවය කියලා කියන්නේ. එතකොට දුක්ගෙන ධනෙ රැස් කළා එකතු කළා කියලා නිරේත යනවා නම් ඒක වැරදි. ඒ වගේ ඉතින් අපිට දුක්ඛ සංඥාවෙන් ඇත්තටම ලෝකෙ දිහා බලනවා නම් කෙනෙක් ඕනෑවට වඩා තණ්හාව කියන එක, ඕනෑවට වඩා ඇලීම කියන එක තියෙන්නේ නැමයි. ඇයි මේ බණ අහපු තරමට අපි හික්මෙන්නේ නැත්තේ? ඒ මේ තරම් බණ ඇහුවට අපේ කෙලෙස් අඩු වෙන්නේ නැත්තේ? ඇහුවට අපි කරන්නේ නැහැ. අපි හරියට ඔඩොක්කුවට උපමා බඳු පුද්ගලයෝ. ඒ කියන්නේ මොන හරි දෙයක් ඔඩොක්කුවේ ඉඳගෙන ඉන්නකොට ඔඩොක්කුවේ තියා ගන්නවා. නැගිටිනකොට අතට ගන්න නැහැ. එතකොට මොකද වෙන්නේ? ඉතින් සාලාවේ ඉඳ බණහල යනකොට ඔක්කොම බණ ටික සාලා. ඒ මොන කාරියද? අන්න ඇත්තටම ඒකයි දෝෂේ. ඒකයි මේකේ දේ. ඒ කියන්නේ සමාහයට බණ ඇහිම ඉස්සයි දෙකක් වෙලා. භාවනා කිරීම තව එක ආකාරයක කැටේමක් වෙලා. ඉතින් මේකයි නේ තියෙන ප්‍රශ්නේ. නමුත් කෙනෙක් තේරුම් ගන්න අපි මේ තව එකතර කැටේමක් නෙමෙයි, ඇත්තටම ජීවිතය හදාගන්න, ජීවිතයට පිටක් පිළිසරණක් කරගන්න, රැකවරණය කරගන්න තියෙන්නේ. මේ අහගන්නේ කරුණු ඒකට. ඕගොල්ලෝ මගතුපේදී එක තැනක ඇස් වහගෙන ඉන්න එක නෙමෙයි භාවනාව කියන්නේ. ඕගොල්ලෝ මගතුපේදී යද්දී හම්බ කරද්දී රස්සාවකට යද්දී ටික ටික මේ කරන කියන දේවල් හිතන්න, මේ යන දේවල් හිතන්න. මම කොච්චර කාරණා ඕගොල්ලන්ට මේ ටික ඉගෙනුවද? ඒක තමයි මේ භාවනාව කියන්නේ, වෙන මොකුත් නෙමෙයි. කොහොම ටිකක් හිතන්න, එක අවුරුද්දක් විතර යනකොට සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් නිර්මාණය වෙලා ඇති. ඉබේම කිසිම බෙහෙතකින් තොරව ඇලෙන්න ඕන තැන නොඇලෙන මනසක් හදලා ඇති. එහෙම නැතිනම් ඕගොල්ලෝ දවසකට පැය 5ක් භාවනා කරන්න. භාවනා කළාට ඉතුරු ටික යනකොට අර විදිහට තද්දින් ඇලුණු මනසකින් යන්න හික්මෙයිද කියලා බලන්න හික්මෙන්නේ නැහැ. වැඩක් නැහැ. නමුත් එක පැයක්ක භාවනා කළේ නැහැ ඉඳගෙන. නමුත් සත්‍යයෙන් මෙයා මේ වගේ යෝනිසෝ මනසිකාරයෙන් හිට ඉන්නේ. ඉබේම කෙලෙස් අඩුයි. ඒ නිසා මේක එක පැයක් දෙකක් කණුවේ බැඳලා තිබ්බට හරක හීලෙන්නේ නැහැ. හීලා වෙන්නේ නැහැ. දවස පුරාම කණුවක බැඳලා තියෙනවා වගේ යෝනිසෝ මනසිකාරය කියන එක සත්‍යයෙන් නිතරම ජීවිතයේ තියෙන්නට ඕනේ. ඉතින් ඔය විදිහට මේ සමස්තයක් වශයෙන් හැම දෙයක් දිහාම දුක්ඛ සංඥාවෙන් බලනවා නම් අන්න එයාට ටික 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 මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පේන්නේ දුකට හිතුවක් හැටියට. ඉබේමයි මේ දුකට කැමති නැතිකම ඉබේමයි තියෙන යමක් දුක නම් දුක් දෙයට පසුබාන ගතිය එන්නේ ඉබේමයි. කවුරු හරි කෙනෙක් අතන ඉස්සරහට යනකොට උමෝතරක කොක් කරනවා කියලා හිතාගෙන තෝකළු යනවද කැමැත්තෙන්? දැන් පුළුවන් තරම් එබීබී බලනවා නැති වෙලාව කියන්නේ නැත්තම් හැංගිලාම ඉන්නවානේ. ඒ වගේ මේ හැම දෙයක්ම තමන්ට දුක පිණිස රවට්ටන්න වදකයෝ ටිකක් එක එක විදිහට පෙනීගෙන ඉන්නවා. බොව මොන විදිහකටද මම රවට්ට ගන්නේ කියනවා වගේ දැනකින් කියලා මෙයාට හේවුනොත් මෙයාට එළියට බහින්න වෙන්නේ බොහෝම සිහියතු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කටු නැත්තුවව නොකටුවව කටු නැත්තුව නොකටුව වාසය කරව. මේ රහත්තු කියන්නේ මහණේ කටු නැති අයයි කියනවා. මහණේ කටු වෙන ගන්න එපා. කටු වෙන ගන්න නැතුව වාසය කරන්න කියනවා. මොනවද? රූපය කටු, සද්දය කටු, ගන්ධය කටු, රසය කටු, ස්පර්ශය කටු, ධර්මාරම්මන කටු, මේවා කටු. ඉතින් කටු සහිත වනාන්තරයක උඩිනුත් යටිනුත් නැදිනුත් තාත්පස කටු තියෙන කටු සහිත වනාන්තරයක ඇතුළුනේ කොහොමද යන්න වෙන්නේ? නහම කටු වෙනවා කියලා බොහෝම පරිස්සමින් හීයෙන් සීරුවේ දඩටි පිටිගල ගියහකි යනවාද? ඒ වගේ ඕගොල්ලෝ නගරයකට නෙමෙයි කටු සහිත වනාන්තරයකට ඇතුළුනා කියලා හිතාගන්න. කටු සහිත වනාන්තරයක යන්නේ කියන අදහස තිකන්. දැන් අපිට ගොඩක් වෙන්නේ මේ කියනකොට නම් ඇස් කඩාගෙනලා කන් කඩාගෙන ඇත්ත තමයි කියලා ඉන්න ටිකකින් ආයෙත් උව මතක නැහැ. නමුත් ඒක මතක තියාගන්න ඕන. ටිකක් ටිකක් ඒ අමතක වෙනවා කියලා කියන්නේ මොකටද? තව ටිකකින් මේක සිහි කළේ නැහැ. ඊගාවට එතන අමතක වුණාම තව ටිකකින් ඒක ගාවට එන. ඔහොමම දිගටම සිහියව ඉන්න. ඔගොල්ලෝ දවසක් පුරාවට හැමදාම සිහියෙන් ඉන්න එපා. මේකින් ගිහිල්ලා ඊගාව මොහොතේදී ටිකක් මේ ඇත්ත බලමින් ඉන්න. ආපහු ඊගාව මොහොතේදී හැම වෙලාවම විනාඩි විනාඩි ඇත්ත බලමින් ඉන්න. ඒ ගණන් බැරි නම් දවස් ගණන් මාස ගණන් අවුරුදු ගණන් බැරි නම් ඔන්න ඔය විදිහට දුක්ඛ සංඥාවෙන් මෙහෙ කරන්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් එක ගණක ඉඳගෙන ඇද්දක වහගෙන රූපය කියනක හොඳට සිහි කරනවා. මේ රූපය කෙස්ලෝ නියද ධම්මසුලින් යුක්ත කන බුන ආහාරය නැදලා තියෙන්නේ. ආහාරය නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ රූපය කියන එක නිසා නේද ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපාය කියන ධර්ම ලැබෙන්නේ. අනේ මේ රූපය නෙමේ මේක දුක නේද? මේ දුක ඇති වෙලා තියෙනවා නේද? දුක් වූ ස්කන්ධයක් නේද මේ කියන එක බලනවා. බලලා පෙර මේ රූපේ දුක් බව නොදන්නා අවිද්‍යාවෙන් රූපේ මම මගේ කියපු කෙලෙස් නිසා නේද අද මේ රූපය ඇති කරගත්තේ? අනේ අද මේ රූපේ දුක් බව දන්නේ නැත්තම් අද මේ රූපය අරඹයා තණ්හාමාන කියන කෙලෙස් ටික ඇති කරගත්තු නැවත මේ වගේ රූපයක් හදනව නේද කියලා දුකයි දුක්ඛ සමුදය උඩට යටටයි හිතනවා. හිතලා අනේ මේ රූපයේ දුකක් දුක්ඛ රූපය දුකයි කියලා පිරිසිඳ දැක්කනම් අද මේ වගේ දුක හදන්නේ නැහැ. අනේ මේ රූපයේ දුක බව පිරිසිඳ දැක්කොත් තණ්හාව නැතිවම මතු මේ දුක ඇති වෙන්නේ නැහැ නේද කියලා හොඳට හිතනවා එක රූපයක් අරගෙන. අරගෙන හිතලා එහෙනම් මම රූපයේ දුක රූපේ නෙමෙයි මේක දුක කියන කාරණාව බලන්නට ඕනේ කියලා වර්තමානයේදී මේ දුක් වූ රූපය ආහාරපත්තෙන් අටගෙන ආහාර නැති වෙන්නේ නැති වෙනව නේද කියලා එක තැනකින්ම හිත හිතා හිත හිතා හිත හිතා නුවණින් බලමින් හිත වඩමින් රූපය ගැන බලනවා. එහෙන් බලනකොට රූපය කියන එක දුකයි කියන එක හොඳට එළඹ සිටිනවා. රූපේ සීත උෂ්ණ අවුව වැස්ස බඩගින්න පිපාස මේ වගේ නොඑක ආකාරයෙන් පීඩා දුක ලැබුණත් රූපය නිසාමයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස කියන දුක ලැබුණේ රූපේ නිසාමයි. කවුරු කී තියනවා කෙනෙකුට මේ රූපයට අපි කියමු අන්තභාගයේ පිළිකා එතකොට ඇඳුම මේ වගේ කංකකුන් අර තියන්නේ ආදීන සංඥාවෙන් බලන්න ආ මේ ටික ඔක්කොම සිහි කර කර මේ කයට ආදේශ කරලා බලන්න උගලන් තේරෙයි කයක් නෙමෙයි ආදීනයක් දර රස ගිනි ඇවු ලුණු කල නිබන්දේ ගිනි මිස දරයයි යන බස නොයේදී එම ලෙස එක්කොට වදහල මොහිදී දුක මිස කයක යන බස නොයේදී කියන අර්ථය උගලන් තේරෙයි ලෝ වැඩ සංග්‍රහයේ කවි ටික ඇත්තේ නිවන් දකින්න කියලා මට හිතෙන්නේ බං මං කවි කියක් කියලා දිනවනේ එතකොට ඒ හැම එකකම බලන් මොන තරම් ගැඹුරක් තියෙනවද කියන ලෝකෙ නෙමේ ලෝකෝත්තර වෙන්න බැති එක කියන අර්ථ ටික තේරුම් ගන්න අන්තිමට දර ටිකක් ගින්දර තිබුවාම දර ගොඩක් කියන්නේ හරි ගිනි ගොඩක් කියලාලු කියන්නේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැටියට මේකට කය නෙමෙයි දුකක් කියලාලු කියන්නේ දුක් ගොඩක් කියලාලු ඔගලන්ට මේ කය තියෙන හින්දා මොනතරම් ලෙඩ රෝග දුක් පීඩා ඇති වෙනවද එහෙනම් කයද පරිහරණය කරන්නේ දුකද පරිහරණය කරන්නේ එහෙනම් ඕගලන්ට හැම වෙලාවෙම කමටහන මේ තියෙන්නේ දුකයි දුකයි කියන එක වේදනාව අර්ථයෙන් නෙමෙයි වේදනාර්ථයෙන් නෙමෙයි ඊට පස්සේ මේක මේ හඳුනාවකුත් අඬවැඩියවකුත් නෙමෙයි මේක ඇත්ත මේ කය කියන එක කයවලා පොවලා නාවලා අන්දලා සුද්ධ පවිත්‍ර කළා අසුචි අයින් කළා මේ උපස්ථාන කරනවා කියන මේ සිද්ධියම ඇති කෙනෙකුට කලකිරෙන්නේ එතකොට මේ තරම් දුක් වේදාවන් ලබා දෙන මේ කයට අර අසුචි සම්දතේන් චම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුචින් පූතින් කායෝ මතක නැගත ඒ කියන්නේ පග්ගරන්ත දිවරත්ෙන් බාලණන් අභිනන්දයන් කියලා ඒ කියන්නේ අසුචිය පිළිකුළු දෙයක්ම රෑදවල් දෙකේම ගලනවා නමුත් බාලයා ඒක අභිනන්දනය කරනවා කියලා. පිළිකුල්ලාර්ථයෙන්, රෝගාර්ථයෙන්, පීඩාර්ථයෙන්, සතුරුාර්ථයෙන්, වදකාර්ථයෙන් කොච්චර මේ කයයි බැලුව හැකිද ඒකයි අර අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ කියලා. දැන් ගඩක් යන තෙරපිම ගෙඩිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුඛ නමයක් තියෙන පුපුරා නොගිය තෙරපිම ගෙඩියක් ගත්තොත් යම් යම් මුඛයකින් එළියට යමක් යමක් වැහුණු ගැලුව දුකද දෙයක් පිළිකුල් දෙයක් අසුබ අසාර දෙයක්ම ගලනවා ඒ වගේ මහණෙනි බොහෝ කල ඉක්මගිය පුපුරා නොගිය සරතුණු ගඩක් වගේ මේ රූපය මේකේ යමක් යමක් එළියට වහින්නේ නම් ගලන්නේ නම් දුකද දෙයක්ම පිළිකුල් දෙයක්ම අසුචි දෙයක්ම අසාර දෙයක්ම ගලනවා කියලා ඉතින් ඒද දුක්ඛාර්ථේ ඈ එතකොට පිළිකුල් ස්වභාවයෙන් දුකක් වේදනා ස්වභාවයෙන් දුකක් රෝග ස්වභාවයෙන් දුකක් මේ විදිහට සමස්තයක් වශයෙන් හැම ධර්මයක් කෙරෙහිමත් මේ කය කෙරෙහිමත් අවිඥානික වස්තු හම්බ වෙනකොට සතුරු වර්ථයෙන් වදකාර්ථයෙන් දුක බලන්න මේ කය ආරම්භය සතුරු වර්ථිනේ වදකාර්ථිනේ දුක් වේදනාර්ථිනේ පීඩාර්ථිනේ දුක බලන්න ඊට පස්සේ සමස්තයක් වශයෙන්ම පංච උපාදානස්කන්ධයේ දුක් වර්ථේ මේ විදිහට මෙනෙහි කරනවා නම් මේක තමයි විදර්ශනාව. මේ විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට අත්නිබ්බි සබ්බේ සංඛාර දුක්ඛ සියලුම සංස්කාර ධර්ම හම්බෙන මේවා දුකයි කියලා නේ මෙනෙහි කර කර ඉන්නවා නම් අත්නිබ්බි දුක මේ දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට මොකද මේ සමග විසුද්ධියක විසුද්ධියට මගක් කියලා කියන්නේ එහෙනම් කලකිරීම නිසා නීවරණ ධර්මයන්ගේ කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. හිත මිදීම නිසා කෙමෙන් නීවරණ ධර්මයන්ගෙන් හිත මිදීම නිසා ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා ප්‍රීති නිසා පස්සද්ධිය ඇති වෙනවා පස්සද්ධිය නිසා සැපය ඇති වෙනවා සැපය නිසා හිත එකඟ වෙනවා හිත එකඟ වුණාම සම්මාදිට වෙන මේ ලෝකෝත්තර ඥාන මාර්ග ඥාන දර්ශනය පහළ වෙනවා එතකොට දුක් උදේ නැවත නූප උපදවන තින හේතුවම නැති වෙනවා හේතුවම නැති වෙනවා ඒ ඒ ඇත්ත දකිනකොට සියලු මාස්ත්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදුණා කියලා නෝ නැති වෙනවා. ඒ මිදීමට යාට එක දොරටුවක් එක මුඛයක් තමයි මොකද මේ දුක. එතකොට දුක නැමැති දොරටුවෙන් එයා එළියට ගියා, ලෝකෙන් එළියට ගියා. ලෝකේ දුකයි කියලා බලලා 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 දුක කියන එක පාදක කරගෙන දුක කියන එතකොට ලෝකයේ තුල දුක්ඛ සංඥාවට අයිති නොවුණු කිසිම දෙයක් එයා දැක්කේ නැහැ. හැම දෙයක්ම දැක්ක දුක විදියට සැප දුක් වේදනාට වඩා වැඩිතර භයානකකාරකයක් දැක්ක සැපය ගැන. එතකොට සියලුම ධර්මයෝ ලෝකෙ තුල සියලුම සංස්කාරක ධර්මයෝ දුකයි කියලා දැකලා දුකයි කියන අදහසෙන් කලකිරිලා එයා ලෝකෙ එළියට ගියා කියලා තුමින් ආස්තංගෙන් මිදුනා. ඒ මිදුණු මනස නම් කරන විමුක්ති අප්පනහිත චේතුයම් කියලා ප්‍රනිදි නැ ප්‍රාර්ථනා නැ ලෝකයේ තුල කිසිදු ප්‍රාර්ථනාවක් නැහැ යට. ඒ ලෝකයේ තුල කිසිම දෙයක් මම මෙහෙම වේවා ධර්මයක් වේවා දෙවියෙක් මේ වගේ කිසිම ප්‍රාර්ථනාවක් මෙයාට නැහැ. සැපය කියලා අපි දැක්කම හැමතැනක්ම දුකයි කියන සංඥාව දැක්කා. දුක කියන කාරණාව මුල් කරගෙන එයා සසරෙන් මිදුනහම ලෝකෙන් එතරට ගියාම ඒ දුරුකම යාව නම් කරනවා මොකද්ද? අප්පනිහිත චේතු විමුක්ති ප්‍රණිදීනේ ප්‍රාර්ථනා නැහැ. අප්‍රණිදී පණිදී කියලා කියන ප්‍රාර්ථනා කියන්නේ අප්පනිදී කියන එක තමයි අප්පනිහිත කියලා කියන්නේ. එතකොට ප්‍රාර්ථනා නැහැ. ප්‍රාර්ථනා කරන කමින් මිදෙනවා. ප්‍රාර්ථනා කළේ සැපයි කියලා හිතපු හින්දා සැප තිබුණ හින්දා ඔන්න ඒ චේතු විමුක්තිය. එතකොට අනිත්‍ය වශයෙන් බැලුවොත් ශුන්‍යත චේතු විමුක්තියෙන් අනාත්ම අනිත්‍ය වශයෙන් බැලුවොත් අනිමිත්‍ය චේතු විමුක්තියෙන් අනාත්මයට බැලුවොත් ශුන්‍යත චේතු විමුක්තියෙන් දුකට බැලුවොත් අප්‍රණිත චේතු විමුක්ති මේ චේතු විමුක්ති තුනම නම් තුනක් අර්ථ එකයි. මෙයා ලෝකෙන් එළියට යන්න භාවිතා කරපු පිට වෙච්ච නැගෙනහිර දොරටුවෙන්ද බටහිර දොරටුවෙන්ද කියන දොරටුවේ නම් නම් කරලා තියෙන එළියට ගියම ලෝකෙන් එළිය එකමයි. ඒ වගේ මේ ලෝකෙන් එළියට යන්න උදව් කරගත්ත ක්‍රමය මේ ලෝකෙ තුල නැත්තම් ලෝකයා තහරින්නේ නැහැ. ලෝකෙ තුල ඇලිලා බැඳිලා ඉන්නවා. ලෝකෙ තුල ඇලිලා බැඳිලා ඉන්නකම අඩු උනේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඇයි අසුබේක නැත්තේ? හැම වෙලාවෙම චේතු විමුක්තිය පහළ වෙන්නේ නාම ධර්ම තැත්තේ. රූපෙන් අවසන් වෙන්නේ නැහැ. රූ අසුබෙන් බැලුවහම වෙන්නේ කාමයේ අතහැරලා නාම ධර්ම පැත්තටයි එන්නේ නිසායි. ඒ හින්දායි ඒක දොරටුවක් වෙන්නේ නැහැ. ඒක කලම ලෝකෙ ගොඩාක් පාත පල්ලෙහා රූපේ තියෙන්නේ. ලෝකෙ කෙලවරට එන්න ළඟම නාම ධර්ම ටික. රූපය අතහැරලා එන්නේ අපි නාම ධර්ම වලට. නාම ධර්ම පැත්තෙන් තමයි අනිත්‍ය වූ දුක් වූ අනාත්ම බව අපිට අවබෝධ වෙන්නේ. එහෙම වෙලා තමයි අපිට එළියට යන්න තියෙන්නේ. ඒ හින්දායි මේ තුනෙන් විතරක් විමුක්ති තුන බලවන්නේ. රූපය කියන එක හේතු වෙන්නේ නැහැ කිලින්ම ඍජු ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකට. රූපය උපකාරය මොකේදද? නාම ධර්ම ටික අවබෝධයට. නාම ධර්ම ටික පැත්තෙන් තමයි රූපේ තණ්හාව පදත්තානයි නාම ධර්ම අවිද්‍යාව පදත්තානයි. මුලින්ම තණ්හාව හිඳුනහම විතම ලෝභය අභිජ්ජා දෝමනස කියන ටික හිඳුනහම තමයි නාම ධර්ම ප්‍රකට. නාම ධර්ම ටිකේ ඇත්ත දැකලා තමයි ආස්තන පිළිසුනේ මනස මිදෙන්නේ. අන්තිමට අනිච්ච සංඥා අනත් සංඥා මේ දුක්ඛ අනිච්ච සංඥා දුක්ඛ සංඥා අනත් සංඥා කියන මෙන්න මේ කාරණා තුනෙන් විතරයි අන්තිමට මෙයා එළියට කියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අනිත්‍යයි කියන ධර්මතාවය මෙනෙහි කළා අප්පනහිත චේතු විමුක්තිය මිදෙන්න මේ දේශනාව හේතු වේවා. මේ ටිකේදී ඔයගොල්ලෝ කරන භාවනා ක්‍රම අද නොකලට ගෙවල් ගොඩවල් කරන්න ඕන විදිහට ක්‍රම මම කියලා දීලා තියෙනවා. හරිද? මේ ටිකේදී විතර මම බන කියලා නැති ඇති වෙන කොහෙද? දැනටම ලංකාවේ කට්ටිය බයිනෝල එන්න ආමුදු ඔස්ට්‍රේලියාව නැ කියලා බන කියනවා. ලංකාවේ විතරයි ධර්ම දේශනාවක් දෙන්න ගන්න බැරි කියලා. ඉතින් දැනුම ආහා මේ බන කියන්නේ මේ ලෝකයේ හැටි හැම අනගාරක ධර්මපෞතුමා කියන්නේ සේවය කරනවා නම් දැනුම වල ශක්තියක් ඇතුළු සේවය කරන්න ඕනේ. සේවය කළත් බයිනවා නොකළත් බයිනවා සේවය කළොත් වැඩිපුර බයිනවා කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ කියලා දුන්න ක්‍රම නිකම්ම මෙතන තියලා යන්න තව හොඳට හිතන්න කියලාත් මතක් කරනවා. ඉඳලා ජීවිතේ නැවත නැවත ටික ටික හරි තනියම උදකලා ඉන්න වෙලාවට නැවත නැවත හිතන්න එහෙම හිතුවාමයි අපිට කෙලස් කියන්නේ ආශ්‍රව ධර්ම දෙවෙන්නේ. ඉතින් ඒ සඳහා හැමදාම අතම මේ දේශනාව හිතුවා. විශේෂයෙන්ම ඔබ අප සෑම දිනකටම මහා කුසල නිධානයක් රැස් කරගන්න රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගන්න හැම කුසලයකටම සම්බන්ධ වෙලා තියෙනවා අපේ ගෞරවනීය ලොකු හාමුදුරු නායක හාමුදුරු. ඉතින් අද දවසේදී අපි සිද්ධ කරගත්තා සියලු කුසල ධර්මයන් අපේ අතිගෞරවනීය නායක හමුදු මහසවරක් ප්‍රමුඛවා පූජනීය මහ සංඝරත්නයට අනුමෝදන් කරනවා. ඒ නායක හමුදු සිසු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයක් කරන කියන සාතන මාර්ග කටයුතු දියුණු තියුණු කර ගන්න මේ පුණ්‍ය ශක්තිය සම්බන්ධ වේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිකින් මුතු නිවන සැනසෙන්නක් මේ කුසල ධර්මයේ හේතු පාරමිතාව වේවා. ඒ වගේම ඒ සඳහා පින්මුතුන්ට පණ කියන්න අපිට මේ ගැන ඉන්න සම උදව් උපකාර කළ ඒ දැන් විහාරස්ථානයේ සභාපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට පත්මශ්‍රී ලීනගේ මහත්මයාටත් ඒ වගේම දේශප්‍රිය වීරක් කුලමැතිතුමා ඇතුළු ඒ කීප දෙනාමත් මේ සිතින් සිහිපත් කරනවා. ඒ අයටද මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත්තු නිවන සැනසෙත්වා කියන ඒ වගේම විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කටයුතුයි. මම ඇත්තටම ඊයේ හොඳටම අසනින් කළා. ඊටේ මේ රෝගය වැඩි වුණොත් ලේසියකට හොඳ වෙන්නේ ඉස්පිරිතාලෙම ගිහින් තමයි නතර වෙන්න වෙන්නේ. නමුත් අපේ ඒ රෝගෙට පුණ බෙහෙත් ටික තියනවා යන සංඥාවෙන් මාත් ඉඳලා තියෙන නමුත් වෙන බෙහෙතක් තිබිලා තියෙන්නේ. ඒ අමාරු වෙලා ගන්න බෙහෙත තිබුණේ නැහැ. නමුත් අපේ අමල්ලියන රජ මාත්‍ය හොඳ වෙලාවට දේවදූතය කිටිය වගේ හිටියා. ලංකාවේ බෙහෙත් අරගෙන එතුමාගේ ෆෝන් එකේ තිබුණා ඒ බෙහෙත් විස්තර ටික. ඉතින් එතුමා ගෙහිලා බෙහෙත් ටික දොස්තර මහත්තයා කතා කරලා කියනවාම ඒ බෙහෙත් ටිකේ මට හොඳටම සනීප වුණා. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් අද දවසේදී මේ කුසලය සිද්ධ කරන එකේ විශාල කුසලයක් අයිති වෙනවා. ඒ කාන්තිමාවතයි තමල්ලිය නරච්චන එතුමාට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දවසේ අනුග්‍රහය මේ අයට බණ දහම් කියලා දෙන්න සම්පූර්ණ උදව් වුණා වගේ සිද්ධියක් නැත්නම් අපිට මට දැනෙන්නේ. ඉතින් එතුමාගේ සත්ක්‍රියාව බොහෝ දෙනෙකුට සත්ක්‍රියාවක් වුණා. ඒක අනුමෝදන් කරනවා අපි එතුමන්ටත්. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙත් මේ පින්වතුන්ගෙත් නමින් නැති කාලය යාත්‍රා කළා වූ සීලෝම මියගේ ඥාතින්ද මේ මොහොතේ සිහිපත් කරනවා අනායත පිටිවියෙන්ද පින්වතුන් කරලා ඉන්නවා. ඒ වගේම ඔබ අප සීල දනාව සිද්ධ කළා වූ මේ සීලෝම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ පින්වතුන්ලාවත් මේ විහාරස්ථානට අධික වූ ශාසන මාම ශිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගන්න දිවි උපතන බෝධි කෝටු නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි ලබාගත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාශත්තා චුම්මත්තා දේවානාථා මහිත්‍තිකා.
ඒ වගේම තුමල් ස්වාමීන් වහන්සේලාගේ මේ පින්වතුන්ගේ නමින් නැසී කළුරිය කළා වූ මේ ජීවිතයේ සාංසාරික පින්බලාපොරොත්තු යම් යාද සමයක් සිටින මේ සියලු දෙනාම ඒ සෑම දිනම මේ පින් අනුමෝදන් සුඛී සුපත් භාවයට පත් වේවා. උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. එවගේම මේ පින්වත් සියලුම දෙනාටත් අද දවසේද සිව්පස්යෙන් අප උපස්ථාන කළ පින්වත් සියලුම දෙනාටත් මේ සෑම දිනකටම මේ පින්කම සිද්ධ කරගන්නට එන්න ඉඩ ඉන්නත් නම් පුද්ගලවල යම් තාතු සත්‍යයෙන් ඒ සීල දනටත් මේ පින්වත් සීලෝ මුදනාට පින්වන් මුදන් මුදිරියංග දේව ආශිර්වාද තුනන සතනන්ත ගුණයෙන් මේ පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ සෑම දිනාගෙම මෙලොව ජීවිත වලට තිවන්නවලට දුක් කරදර බාධක අපලෝ පතර තුරු වේවා කරන කින යාපත් දන් සියල්ල සමුද්ද වේවා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවේසන සීපන්නේ වැඩවදාලා වූ උතුම් වජිරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්න කියන කුසල ධර්මයේ උතුම් වූ සම්ප ආරම්භතාව